කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 2025 ජූලි 23 වෙනි දින සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන සහ සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන නැමැති 50 කෙටුම්පත් වල සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික විගණන සංශෝධන නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙස්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 3 2025 ජූලි 22 වෙනි දින සභාගත කරන ලද 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 3A සහ 3E වගන්ති ප්‍රකාරව පොලිස්පති TMW දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදු කරන ලදයි චෝදිත විසමාචාර ක්‍රියා සහ හෝ ධූරේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කර එහි සොයා ගැනීම වාර්තා කිරීම සඳහා එකී පනතේ පස්වන වගන්තිය ප්‍රකාරව පත්කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සභාවට පැහැදිලි කිරීමට කැමැත්තෙමි. ඒ අනුව 2025 ජූලි 22 වෙනි දින සභාගත කරන ලද මෙම වාර්තාවේ මුදු පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් එදිනම පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි උඩුගත කිරීමට කටයුතු කරනු ලැබ ඇත. තවද 2025 ජූලි 22 වෙනි දින මෙම සභාවේදී ලද අවසරය ප්‍රකාරව මෙම වාර්තාව මුද්‍රණය කිරීමෙන් පසු මෙම ගරු සභාවේ මන්ත්‍රීවරයන් ගේ පරිශීලනය සඳහා බෙදා හැරීමට කටයුතු කරනු ලැබේ. මෙම වාර්තාව අනුව පොලිස්පති TMW දේශපන්දු තෙන්නකෝන් මහතා වරදකරු බවට තීරණය වී ඇති බැවින් 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්යපටිපාටිය පනතේ 17 වගන්තිය ප්‍රකාරව ඒ මහතා ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට ඉන් අනතුරුව කටයුතු කරනු ලැබේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 ප්‍රකාරව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් සම්පූර්ණ දින 5ක් ගත වූ පසු මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබන අතර ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ කටයුතු පිළිමත කාරක සභාව විසින් තීරණය කරනු ලබන දිනයකදී විවාදයට ගත හැකි වේ. පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරයන් මෙම යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය දුනහොත් එකී පනතේ 18 වන වගන්තිය ප්‍රකාරව ඒ මහතා අප්‍රමාදව ධූරයෙන් ඉවත් කිරීම සඳහා ගරු ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබේ. ලිපිලේඛන ආදිය
කතානායකතුමනි, ඔබතුමා ප්‍රකාශ කළා මෙම සභාවේ මන්ත්‍රීවරයන්ගේ පරිශීලනය සඳහා මෙම වාර්තා මුද්‍රණය කරනවා කියලා. අප විශ්වාස කරන ඔබතුමා එක භාෂා තුනින්ම මුද්‍රණය කරන්න කියලා අවසර දෙයි කියලා.
භාෂා තුනින්ම මුද්‍රණය කිරීම සඳහා අවසරය ලබා දී තිබෙනවා. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Lady Lockhart Loan Fund for the year 2023, annual report of the Sri Lanka Accounting and Auditing Standards Monitoring Board for the year 2023, and annual performance report of the Inland Revenue Department for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I present the order made by the Minister of Finance, Planning and Economic Development under Section 22 of the Foreign Exchange Act No. 12 of 2017 and published in the Gazette Extraordinary No. 2441/14 of 18th June 2025. I move that this order be referred to the Committee on Public Finance.
ගරු ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2024 වර්ෂය සඳහා පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධේශනකාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි
ගරු කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2022 වර්ෂයේ ගරු කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව 2024 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2024 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් ිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි
ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2024 වර්ෂය සඳහා සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි මේ වාර්තා පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් ස්ථිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි
ගරු කම්කරු අමාත්‍යතුමා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2024 වර්ෂය සඳහා කම්කරු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි මම වාර්තාව අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා
2024 වර්ෂය සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව රාජ්‍යපාලයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මහතා
ගරු කතානායකතුමනි කෝට්ටේ ඇතුල් කෝට්ටේ අංගම්පිටිය පාර අංක 55 දරන ස්ථානයේ පදිංචි පීටී ජයවර්ධන මහතාගෙන් සහ ඒ අදාළ පාර්ශ්වවලින් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ මහතා පෙත්සම් දෙකයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පෙත්සම් හතරයි.
ගරු කතානායකතුමනි තංගල්ල ඇන්නපිටිය පාර අංක 61 දරන ස්ථානයේ පදිංචි ඒජීපී ඉන්ද්‍රදේව මහතාගෙන් ලැබුණු පෙත්සමද තිස්සමාරාම් පුංචිපාල මෝල්කව පතාන හන්සි යන ලිපිනේ පදිංචි ඒජේ පියුමි නිමාෂා මහත්මියගෙන් ලැබුණු පෙත්සම අම්බලන්තොට පළුගහගොඩැල්ල යන ලිපිනේ පදිංචි එස් ඒ දයාවතී මහත්මියගෙන් ලැබුණු පෙත්සම සහ බරෝගමුක වැටිය චතුවිලා අංක 79 බීදරණ ස්ථානයේ පදිංචි WGM MN ලක්ෂිත මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමු
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා පෙත්සම් තුනයි
ගරු කතානායකතුමනි රත්නපුර දොඩම්පේ කුරුගම්මෝදර යන ලිපිනේ පදිංචි හත්ඇල්ල විදානලාගේ රෝහිණී මහත්මියගෙන් ලැබුණු පෙත්සමත් රත්නපුර ඉහළ හකමුව ජයමිනි බෝධිය යන ලිපිනේ වැඩවාසය කරන පූජ්‍ය කළු කොදයාවේ ධම්මරතන හිමියන්ගෙන් ලැබුණු පෙත්සම සහ කුරුවිට තෙප්පනාව කළු කැලේ අංක 282 21 දරණ ස්ථානයේ පදිංචි MD නිලන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආකම් ඉලියාස් මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක එක ගරු හර්ෂණ රාජකරුණ මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට. ගරු රෝහිත අබේවර්ධන මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු සුජීව දිසානායක මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
සනහා ප්‍රශ්නයේ ගරු කතානායකතුමනි,
එතුමගේ ප්‍රශ්නය තිබෙන්නේ වැව් ප්‍රතිසංස්කරණය විසින් සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ තිබෙන ජලාශ සහ මහ පරිමාණ වැව් කොච්චරද කියලා ප්‍රශ්නේ තියෙන පළවෙනි එක. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ මහ පරිමාණ වැව් 241ක්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සුළු පරිමාණ වැව් 15958ක්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ප්‍රධාන ජලාශ 22ක් සහ මධ්‍ය පරිමාණ වැව් 654ක් තියෙනවා. ප්‍රශ්න අංකට දෙකට පිළිතුර. කුරුණෑගල කලාපයේ තියෙන වැව් ප්‍රමාණය අහන්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ මහා පරිමාණ ජලාශ තියෙනවා 18ක්, මධ්‍ය පරිමාණ වැව් තියෙනවා 20ක්, එකතුව වැව් 38ක් තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තිබෙන. ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ තිබෙනවා වැව් 5733ක්. ප්‍රසංග 3 එතුමා අහනවා පහුගිය අවුරුදු 10 ඇතුළත කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරපු වැව් පිළිබඳ විස්තරයක්. ඒකේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිසංස්කරණය කරපු වැව් සම්බන්ධ චාර්ට් එකක් තියෙනවා. මේකේ මම මේක සභාගත කරන්නම්. 2025 අවුරුද්දේ මේ අවුරුද්දේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාගල්ල වැව දකුණු සරුව අසල ජල කාන්දුවක් තියෙන එක අලුත් වැඩියා කරමින් තියෙනවා. ඒ වගේම මැඩියාව වැව පිටවන් නිර්මිත නවීකරණය කරමින් තිබෙනවා. අත්තරගල්ල වැව වැව් බැම්ම ප්‍රතිසංස්කරණය වෙනමින් පවතිනවා. ඒ වගේම එතුමා අහනවා ගුජන් සම්වර්ධන දෙපාර්තමේන්තුව යටතේ පහුගිය අවුරුදු 10 කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් කොච්චර ප්‍රතිසංස්කරණය කරාද කියලා. ඒක මේක චාර්ට් එකක් තියෙනවා. ටිකක් ඉලක්කම් වැඩිපුර තියෙන නිසා මම ඒක සභාගත කරන්නම්. මේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මොන ව්‍යාපෘති මගින්ද මේවා ක්‍රියාත්මක වුණේ කියලා එතුමගේ හතරවෙනි ප්‍රශ්නේ. ඒකට පිළිතුර කතානායකතුමනි, ව්‍යාපෘති 18කින් පමණ මේ වසර 10 තුළ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කළා දිනවා. ඒවා විදේශීය ආයෝජන වෙන්න පුළුවන්, දේශීය මුදල් වලින් වෙන්න පුළුවන්. ව්‍යාපෘති 18කින් පමණ ක්‍රියාත්මක කළා දිනවා. ඒක මේ පිළිතුරේ සභාගත කරනවා. එතුමගේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ආයන්නේ එක SAP කියලා ව්‍යාපෘතියක් වාරි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවද කියලා. ඔව්, 2023 ඉඳලා මේ දක්වා ක්‍රියාත්මක වෙමින් තියෙන මේ SAP කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය යටතේ කොච්චර වැව් හැදුවද කියලා අංක දෙකෙන් අහන්නේ. මේ වෙනකොට වාරි ව්‍යාපෘති 100ක් ඉදිකිරීම තමයි, ප්‍රතිසංස්කරණය කිරීම තමයි SAP ව්‍යාපෘතියේ අරමුණ. ප්‍රශ්න 3, SAP ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 14ක වැඩ අවසන් කළා තියෙනවා. දැනට වැව් 5ක වැඩ ඉදිකිරීමෙන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ SAP ව්‍යාපෘති සඳහා අරමුදල් සම්පාදනය කළා තියෙන්නේ, ප්‍රතිපාදන සම්පාදනය කළා තියෙන්නේ IFAD, එහෙම නැත්නම් International Fund of Agriculture Development කියන ආයතනය විදේශ ආධාරයට තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රශ්න අංක 5, මේ SAP කියන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1349ක් වෙන් වෙලා තියෙනවා. ප්‍රශ්න අංක 6, එයින් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා කොච්චරද මුදල් වෙන් කරලා තියෙන්නේ කියලා අහන්නේ. ඒක රුපියල් මිලියන 290යි. SAP ව්‍යාපෘතිය යටතේ වැවක මොන වගේ අංගද ප්‍රතිසංස්කරණය කරන්න කියලා තමයි ප්‍රශ්න අංක 6 අහන්නේ. වැව් බැම්ම, වාන, සොරව්ව වගේ වැව් සහ වැව ආශ්‍රිතව තිබෙන නිර්මිතයන් සහ ඉදිකිරීම තමයි ප්‍රතිසංස්කරණය කරන්නේ. ප්‍රශ්න අංකට ඔව්, ඈ පිළිතුරු අදාළ නොවේ.
ගේ පළවෙනි ප්‍රශ්නයේ ගරු කතානායකතුමනි, මේ SAP ව්‍යාපෘතිය යටතේ විශේෂයෙන්ම ගල්ගමුව මැතිවරණ බලප්‍රදේශය තුළ වැව් විශාල ප්‍රමාණයක් පිළිසකර කරලා තියෙනවා. ඒ වැව්වල වැව් ඉස්මත්තේ විශේෂයෙන්ම වැවේ තියෙනවා ඉස්මත්ත කියලා එකක්. ඒක සංරක්ෂණය කිරීම සඳහා අලුතෙන් වනගහණය ඇතිකරන්න උත්සාහ කළ තැන පැලසිරුණු ව්‍යාපෘතියක් ඇවිල්ලා තියෙනවා. නමුත් ප්‍රදේශය තුළ තියෙන, ප්‍රදේශයේ ඉන්න ජනතාවගෙන් මතුවෙන ප්‍රධාන විවේචනය තමයි මේ වනගහණය සඳහා ගස් සිටුවීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක සහ ජනතා මුලා කරන ව්‍යාපෘතියක්. මේ සම්බන්ධයෙන් ඔබතුමාලාගේ අමාත්‍යාංශය යටතේ දැනුවත් වීමක් හෝ ඒ සම්බන්ධයෙන් මූල්‍යමය පැත්තෙන් වෙච්චේ විනා සම්බන්ධ යම් විග්‍රහණයක් නැත්නම් පරීක්ෂණයක් සිද්ධ වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ.
ගතනායකතුමනි, මේ විදේශාධාර ව්‍යාපෘති වලින් විශේෂයෙන්ම වාරිමාර්ග ව්‍යාපෘති සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති 11ක් විතර ක්‍රියාත්මක වෙනවා. දළ වශයෙන් ඩොලර් බිලියනයක ආධාර මුදල් මේ ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ බල වැව් තෝරා ගැනීම, වැවේ මුණ නිර්මිතයේද ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියන ඒවල සමහර ඒවා සම්බන්ධයෙන් ගොවි සංවිධාන සහ ජනතාව ප්‍රශ්න කරනවා, අපිට යම් යම් දේවල් වාර්තා කරනවා. ඒවා සම්බන්ධයෙන් අපි සොයා බැලීම් කරනවා. කොහොමදත් අපි රජයේ බාර ගන්නකොට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් තිබුණේ. ඒ නිසා මේ ව්‍යාපෘති වල තියෙන තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලන අපි අපේ ගරු ඇමතුමා මේ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කළ තියෙනවා. ඉංජිනේරුවරුන්ගෙන් ඒ වගේම මේ ව්‍යාපෘති සම්බන්ධ අධ්‍යක්ෂින් බහුල විද්වතුන්ගෙන් කමිටුවක් පත් කළ තියෙනවා. ඒ කමිටුව මගින් දැනටත් මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරමින් තිබෙනවා. අපි ලබන සතිය බලාපොරොත්තු වෙනවා මේ සමාලෝචන කමිටුවෙන් මේ ව්‍යාපෘති වල සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද, මොනවද අකටයුතුකම් සිද්ධ වෙලා තියෙන්නේ සහ අකාර්යක්ෂමතාවයන් සිද්ධ වෙලා තියෙනවද, ඒ වගේම මේ ව්‍යාපෘති සාර්ථක කරගන්නේ කොහොමද, අපි කොයි ආකාරයෙන්ද ඒවා මෙහෙයවිය යුත්තේ කියන නිර්දේශ අපිට ලැබෙනවා ලබන සතියේ. ඒ අනුව අපි ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ නිශ්චිත කාරණේ සම්බන්ධයෙන් අපිට වාර්තා වෙලා නැහැ. අපි ඒ සම්බන්ධයෙන් සොයා බලන්න පුළුවන් කියලා අපි මන්ත්‍රීතුමාට මම කියන්න කැමතියි.
අගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු කථානායකතුමනි, වැවක් කියන්නේ සාමාන්‍යයෙන් ජන ජීවිතය තුළ ඉතාම වැදගත් ශේෂ්ඨයක්, වැදගත් අංගයක්. මෙසේම කුරුණෑ දිස්ත්‍රික්කයේ කියන්නේ ලංකාවේ විශාල වැව් ප්‍රමාණයක් තියෙන, වැව් ඝනත්වයෙන් ගත්තොත් ලංකාවේ වැඩිම වැව් ඝනත්වයක් තියෙන දිස්ත්‍රික්කයක්. වැවක් ගැඹුරු කර ගැනීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රියාවලියක් යනවා. නමුත් කුරුණෑල දිස්ත්‍රික්කයේ තුළ මේ වෙනකොට වැව් ගැඹුරු කර ගැනීම හා සම්බන්ධයේ තාක්ෂණික නිලධාරීන්ගේ යම් හිගයක් තියෙනවා. වරිමහිම කියලා වර්තමාන රජය යටතේ වාර ව්‍යාපෘතියක් ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා 9:30ට පෙර මේ සෑම ව්‍යාපෘතියක්ම අවසන් කරන්න කියලා. නමුත් කුරුණෑ දිස්ත්‍රික්කයේ තුල තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි තාක්ෂණික නිලධාරීන්ගේ හිගය. ඉතින් විශේෂම 9:30ට ඉස්සෙල්ලා දැනට මුදල් වෙන් වෙලා තියෙන වාර ව්‍යාපෘති අවසන් කර ගැනීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. ඒ නිසා අපිට නිශ්චිතවම මේ ක්‍රියාවලිය ගෝජන සේවා මධ්‍යස්ථාන, කුරුණෑ දිස්ත්‍රික් ගෝජන සේවා කාර්යාලය, ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතන තුන හරහා සිද්ධ වෙන්නේ. නිශ්චිතව අපිට දිනවසෙන්ද 9:30 කියන්නේ ඉතාම කෙටි කාලයක්. අපිට නිශ්චිතව දිනවසෙන් යම් කොපමණ කාලයක් මේ තාක්ෂණික ක්‍රියාවලිය අවසන් කරගෙන සඳ යනවාද කියන එක මේ ගරු සභාව දැනුවත් කරන්නේද කියන ප්‍රශ්නය අහන ගරු කතානායකතුමනි.
ඔ කතානායකතුමනි, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගත්තහම තාක්ෂණික නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා. ඒ වගේම මේ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ තියෙන වැව් ප්‍රතිසංස්කරණය කරන්න කිව්වම ඒ කටයුත්තට මෙදිහත් වෙන්නේ බොහෝ දුරට පළාත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව. කුරුණෑගල දිස්ත්‍රික්කේ නම් වයඹ පළාත් වාර්මාර්ග දෙපාර්තමේන්තුවනේ. ඒ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ අඩුවක් තියෙනවා, අපි ඒක පිළිගන්නවා. ඒ නිසා යම් යම් බාධා ඇති වෙලා තියෙනවා මේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක කරගන්න. නමුත් රජයේ දැනටමත් තීරණයක් අරගෙන තියෙනවා 30,000 බඳව ගන්නවා කියලා. අපි කෘෂිකර්ම අමාත්‍යාංශයටත් මේ පළාත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව වලටත් තාක්ෂණික දාරින් බඳවා ගැනීම සඳහා යම් යම් ප්‍රමාණයන්ගෙන් අනුමැතිය ලැබිලා තිනවා. අපි වැඩිමනක් විදිහට අගමැති තුමගේ කාර්යාලයේ තිබෙන මේ සමාලෝචන කමිටුවට වාර්තා කළ තිනවා තාක්ෂණික දාරින්ගේ හිඟයක් තියෙනවා කියලා. ඒන්සත් බලාපොරොත්තු වෙන ඇතනින් යම් තව ප්‍රමාණයක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබේ කියලා. ඒ වගේම මේ විදේශාධාර ව්‍යාපෘති වලින් සමහර ඒ වගේ පුළුවන් තාක්ෂණික දාරින් බඳවා ගැනීමට ඔවුන්ට ප්‍රතිපාදන තිබෙනවා. ඒ යටතේ ගෝජන සම්බන්ධ දෙපාර්තමේන්තුවට සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුවට තාක්ෂණික දාරින් යම් ප්‍රමාණයකට බඳවගෙන තිබෙනවා. ඒ වුණත් මේ බඳවා ගැනීම සියල්ල කරත් මෙතන බාධාවත් තියෙනවා, ඒක පිළිගන්නවා. ඒ සම්බන්ධයෙන් අපි පිටින් මේ කියන විවිධ විදිහෙන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. සහ සමහර තැන්වල නිලධාරීන් හිඟය තියෙන තැන්වලට වෙනත් තැන්වලින් නිලධාරීන් යොදවමින් තමයි කටයුතු කරන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් සොයා බලන්න කියලා එතුමාට මම පොරොන්දු වෙනවා.
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, එක ඔව් රෝමිලක්කන් දෙක තොරතුරු නොමැත, තුන තොරතුරු නොමැත, හතර ඔව් ශ්‍රීදල්දා මාලිගාවේ මුරපොළට පාර දීමට සැලසුම් කළ සැක්කරුවන්ට සැලසුම් කටයුතු කිරීම සහාය වීම හේතුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සැකපිටක සැක්කාරියන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පමණක් තොරතුරු ඇත. පහ තොරතුරු නොමැත, හය තොරතුරු නොමැත, හත රොමිලක මහත අපරාධ විමර්ශන කටයුතු අවසන් වී අවුරුදු 36කට අධික කාලයක් ගත වී ඇති බැවින් නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් වාර්තා නොමැත ආ පැන නොනගි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමැතිතුමනි, මේ ප්‍රහාරයෙන් පස්සේ, ඒ කියන්නේ එදා පෙබරවාරි 8 වෙනිදා හෝ ආසන්න දිනයකදී ඇතිවෙච්ච ප්‍රහාරයෙන් අනතුරුව LTTE එක විසින් ඇති කරපු ප්‍රහාරයනුත් පස්සේ විශේෂයෙන්ම මහානායකවරුන්ටත් පොලිස් ආරක්ෂාව දුන්නේ ඒ සිද්ධියෙන් පස්සේ. ඒ වගේම මාලිගාව ඉදිරිපිට තිබුණු මාර්ගය වාහන ප්‍රවාහනය සඳහාත් වහලා දාන්න කටයුතු කරා. ඒත් එක්කම එතනදී විසිදුවීම් ගණනාවක් සිද්ධ වෙනවා. එතන කොස්තාපල්වරයෙකුට පිහියෙන් අනිනවා, සාමාන්‍ය පුද්ගලයෙකු ඝාතනය වෙනවා, ඒ වගේම කකුල අහිමි වෙච්ච පුද්ගලයෙක් අදටත් ලේහවැල්ල ප්‍රදේශයේ ජීවත් වෙනවා කියලා හිටපු නිරංජන් විජයරත්න දීවර්ණ ඉලඹතුමා පවසනවා. ඉතින් ඇත්තටම අද ඉන්න ජීවමාන සාක්ෂිය තමයි එතුමාගෙන් ප්‍රශ්න කරොත් මේ පිළිබඳව දැඩි තොරතුරු විස්තර ලබා ගන්න හැකියාව තියෙනවා. නමුත් මම අද මෙතනදී ප්‍රශ්න කරන්න යන්නේ මේ ප්‍රහාරයත් LTTE ප්‍රහාරයත් පස්සේ වෙනත් ප්‍රහාර සිද්ධ වෙන්න ගියයි කියලා කොතනකදී හරි අපි හිතමු අර සහරාන්ගේ පාස්කු ප්‍රහාරය ඒ ආශ්‍රිත සිද්ධිවලදී හෝ සිදුනාද කියන මම දන්නේ නැහැ. නමුත් මේ කුමන කාරණාවක් නිසා හෝ මේ මාලිගාව ඉස්සරහා මාර්ගයේ වසා තැබීම කරන්නට කටයුතු කරලා තියෙනවා. ඒක නිසා අද මහනුවර ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් සිදු වෙලා තියෙනවා. ඒ වාහන තදබදේ නිසාම මහනුවර නගරය ලංකාවේ වැඩිම පරිසර දූෂණය සිද්ධ වෙන නගරයේ බවට කියලා පරිසරවේදීන් චෝදනා කරලා තියෙනවා. එතකොට මට අහන්න තියෙනවා, දැන් අද වෙනකොට ඔබතුමන්ලා කියන හැටියට ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැහැ. LTTE එකත් ජනතා විමුක්ති පෙරමුණෙනුත් එදා දරදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වුණත් දැන් අය ඒ සියලු දෙනාම දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට ඇවිල්ලා තියෙනවා. ඒක වෙන්න ඕනේ, ඒක තමයි හොඳ. ආයි මේ කාලය ඇතුළත කොහොමටත් එකක් වෙන්නේ නැති බව අපි විශ්වාස කරන්න පුළුවන්. ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවකුත් නැති නිසා දැන් ඔබතුමන්ලා උතුරේ කඳවුරු අයින් කරනවා, පොලිසිය අයින් කරනවා, මහා මාර්ග අරිනවා, ඉවත් කරගන්නවා, පාතාලයේ සුමට ලෙස මර්ධනය කිරීමක් කරනවා නිසා සහ පාතාලයේ අතර දින සිදුවන හුදකලා මරා ගැනීම් මැරෙනකොට ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවකුත් නැහැ කියලා ඔබතුමන්ලා කියනවා. ටියුෂන් ගන්නත් ඔබතුමා එන්න කිව්වා, කොළඹ කැටයක් හොයාගන්න බැරුණා. හරි, අහනවා ප්‍රශ්නේ.
ඔබතුමගේ ප්‍රශ්නේ අහන්න දැන්
ප්‍රශ්නේ තමයි අහන්නේ කතානායකතුමා. මේ ටික කියන්නේ නැතුව අහන්න බෑ. මේ ටික කියන්නේ නැතුව අහන්න බෑ. පොඩ්ඩක් අහගෙන ඉන්න ඔබතුමා. ඒ නිසා මම කියන්නේ හරියට නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වුණාම මම ප්‍රශ්නේ අහනවා.
තේරෙන.
ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැති එක ගැන විස්තරයක් කරන එක නරකද?
දැන් විනාඩි 3ක් අතුරු
ප්‍රශ්න. මම ඔබතුමාගෙන් අහන්නේ
විනාඩි 3යි.
දැන් මේ විදිහේ තත්වයක් තියෙද්දි මම ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ මාර්ගය වසා තැබීම නිසා පරිසර දූෂණයක් සිද්ධ වෙන බව ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරගෙන කාලයක් තිස්සේ මේකට විකල්ප මාර්ගයක් හැටියට අම්පිටිය ප්‍රදේශයෙන් එහා පැත්තේ පේරාදෙණියට මාර්ගයක් සකස් කරන්න කියන එක කාලයක් තිස්සේ යෝජනා වුණා. එහෙම එය නොවේ නම් ඔබතුමන්ලා ගන්න තීරණයක් තියනවාද මේ සඳහා මේ තදබදය ඉවත් කරලා මේ පරිසර දූෂණය නැති කරගන්නට ඔබතුමන්ලා දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේ තදබදය කියන එක ජාතික ආරක්ෂාව සහ ඔබතුමාටත් අයිති
විෂයක්. ඒ
නිසා ඔබතුමන්ලා යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවාද? අනේ පොඩ්ඩක් කටවහගෙන අහගෙන ඉන්නකො ඔබතුමා.
මම මන්ත්‍රීතුමා ඔබතුමා මේ කාටද කතා කරන්නේ? ඔයා කාටද කතා කරන්නේ?
ප්‍රශ්නේ ඇහුවා.
කාටද කතා කරන්නේ? කාටද කතා කරන්නේ? විනාඩි 4ක් ගන්න අතුරු පස්සේ යන්න. හදියාවකින් කතා කරන්න ගරු මන්ත්‍රීතුමියා. හදියාවකින් කතා කරන්න. හදියාවකින් කතා කරන්න. ගරු මහින්ද,
ඒක තමයි මේක
දරු මන්ත්‍රීතුමා
මං ඉන්නවා නම් මේක ඉස්කෝලේ කියලා පන්ති කාමරේ කියලා මං හිතනවා ගුරුවරියකටවත් නොගැලපෙන ලෙස තමයි එතුමිය කතා කරන්නේ ඔබතුමාට කතාව කටවහගෙන ඉන්න කියන්නේ එහෙනම් මේක මූලාසනයක් ඕනේ
නැහැ එහෙනම් ප්‍රශ්නයක්
නැහැ එහෙනම් මොකටද මූලාසනය පාර්ලිමේන්තුවට
නැහැ විනාඩි ඔබතුමිය විනාඩි 4ක් ගන්නවා
නැහැ හරි පැහැදිලිව විනාඩි කරුණාකරලා ඉල්ලාස් කරගන්න කියන්නේ එතුමියට කරුණාකරලා ඉල්ලාස් කරගන්න කියන්නේ කතාව කරුණාකරලා ඉල්ලාස් කරගන්න කියන්නේ
ප්‍රශ්නය ගරු මාතෘකාවට ඔබතුමියගේ ප්‍රශ්නේ අහන්න ඔබතුමියගේ
ප්‍රශ්නේ අහුව උත්තර දෙන්න දෙන්න
ගරු අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමා
ඉල්ලාස් කරගන්න
ගරු අමාත්‍යතුමා ඔබතුමාගේ නීති ප්‍රශ්න මොකද්ද ගරු මන්ත්‍රීතුමා තමින්ද ජයසේකර
මන්ත්‍රීතුමා ගරු කතානායකතුමා මෙතන වරදින්නේ මේකයි පොඩක් ඉන්න දැන් ස්ථාවරණියක 92 ආයතතේ මේ පාර්ලිමේන්තුවේ කටයුතු බැහැර වෙන එක මට පහදලා දෙන්න හැමදාම ඔබතුමා මගින් නවත්තන්න එපා කරුණා කරලා ඔබතුමා මොනසුනා ආදීර පාවිච්චි කරන ආණ්ඩු පක්ෂල විතරයි
වාඩි වෙන්න ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න
පුදුම කියනවා
ගරු අමාත්‍යතුමා මේ පිළිතුරු ලබා දෙන්න. ගරු අමාත්‍යතුමා. ගරු අමාත්‍යතුමා. ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා. ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා. ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා. ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඔබතුමා ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඔබතුමගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න
ගරු කතානායකතුමනි මම ඇහුවේ වහලා තියෙන පාර ගැන සහ පරිසර දූෂණය ගැන.
මේ මේකනේ මේ ප්‍රශ්නට අදාළව ප්‍රශ්නය පැහැදිලි කර ගැනීමට
ප්‍රශ්නය අහන්න ඕනේ. මේ ප්‍රශ්නයට අදාළ නැද්ද කතානායකතුමා? ඒ සිද්ධිය නිසා පාර වැහුවේ.
ගරු මන්ත්‍රීතුමිය මේක අහගන්න
ඕනේ. මම අහන්නේ
ඔබතුමිය
මේ පාර
සම්ප්‍රදායද? මට තේරෙන්නේ නැහැ ඔබතුමිය මේ ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නයක් අහන්න ඕනේ නැහැ. මම මීට කලිනුත් මම කියලා තියෙනවා පැහැදිලිවම අතුරු ප්‍රශ්නයක් ඇසිය යුත්තේ අදාළ ප්‍රශ්නය දුර්දේ පැන්නගේ යම්කිසි ගැටලුවක් निराකරණය කර ගැනීම සඳහා කියලා. ඔබතුමි වෙන කතාවක් අහන ඒ කතාව අහන්නත් ඔබතුමී විනාඩි 4ක් ගන්නවා මේ කාලේ මේ කාල දැමීමක් තේ තේරුමක් නැහැ ඔබතුමී ඔබතුමීගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න
ඔබතුමා මං අහපු ප්‍රශ්නේ ගැන නැවත බලන්න ඒ ප්‍රහාර නිසා තමයි ආරක්ෂාවට පාර වැහුවේ එතකොට ඒ නිසා ඇතිවෙච්ච තත්ත්වයක් නිසා තමයි පාර වැහුවේ මම කියන්නේ ඒ වහපු නිසා වාහන වැවරවම වටේ කැරකෙනවා
ගරු මන්ත්‍රීතුමිය
ඒ නිසා පරිසර දූෂණය සිද්ධ වෙනවා
ඔබතුමිය අර මැක්කගේ
කතාව ඒ නිසා විකල්ප මාර්ගයක් සකස් කරන්න යෝජනාවක් තිබුණා
ගරු මන්ත්‍රීතුමිය
ඒක ක්‍රියාත්මක වෙනවද කියලා මං ඇහුවේ ඉතින් ඒක අදාළ වෙන්නේ නැත්තේ ඇයි මේකට ප්‍රශ්නයක් කරගන්නේ
ඔබතුමිය ප්‍රශ්නේ හොඳට ගේවා ගන්න ඔබතුමිය අහන ප්‍රශ්නත් ඔබතුමිය දන්නේ ඒකයි තියෙන ප්‍රශ්නේ ගරු 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 මොකක්ද ප්‍රශ්නයක් ගරු 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 මන්ත්‍රීතුමිය ඔබතුමිය දෙන් ප්‍රශ්නය අහන්න
දෙවෙනි අතුරු ප්‍රශ්නය දයාශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා අහන
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මම මේකටම අදාළ ප්‍රශ්නයක් අහන්නේ එතුමා කිව්වා මේ සම්බන්ධව තොරතුරු නැහැයි කියලා අවුරුදු 36ක් නිසා මම මේකේ තොරතුරු ටික තිබෙනවා මම ඔබතුමාගෙන් ඉල්ලනවා ගරු පොලිසිය ඇමතුමා නිසා මේ සම්බන්ධව 1989 පෙබරවාරි 8 මාලිගාවේ මුරපොරවල් 5කට පාර දීලා T81 රයිෆල් තුවක්කු 9ක් T56 රයිෆල් තුවක්කු 2ක් ඇතුළු ගිනි අවි 17ක් පැහැරගෙන ගිහිල්ලා තිබෙනවා ඒ වගේම මේකට සම්බන්ධ වෙලා තිබුණ මෙසානරංගල සුදලිකාරගේ පద్මා චාන්දිණී අතරංගුට අරගෙන තිබෙනවා ඒ වගේම මාතලේ ගංගා මංගලිකා නදීකා ලිලන්දිසා වීරසිංහ යන අය අතරංගුට අරන් තියෙනවා ඒ වගේම තිබ්බපුටුවාවේ ඥානරත්න කියලා ආමතුරු නමක් තමයි කිරිච්චයක් අරගෙන ගිහිල්ලා නිලමෙතුමාගේ බෙල්ලට පිහිය තියලා තියෙන්නේ කරලා තියෙන්නේ එතකොට ඒ වගේම අත්වශයෙන් එක්දා සටසිය දහටෙන් පස් එක්දාසම්සේ අසූනමේ තමයි පෙරාර කරන්න බැරි වුණේ. ඉති මහිතන්න මං ඔබතුමාගේ අහන ප්‍රශ්නය තමයි
ගරු මන්ත්‍රතුමා
එතයි එක මේ කුම්බල් පෙරාර කරන්න බැරුව දළදා කරඩුව අතේ තියාන තමයි දිවල් නිලමතුමා මංහිතන ඔබතුමා පොලිසියේ හිටපු කෙනෙක් විදිටත් පොලි ඉති ඉන්නකො ප්‍රශ්නයන්න දෙන්නකු පද
ගරු මන්ත්‍රතුමා ඔබ
පොලිසියේ හිටපු නිලධාරයෙක් විදිටත් දැම් වර්තමාන පොලිසි ඇමතුමා විදිටත් විශේෂයෙන්ම මේ සම්බන්ධ අවුරුදු 30කට පස්සේ තොරතුරු තියෙනවා ගරු ඇමතුමා. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ සම්බන්ධව සොයලා බලලා මේක සභාගත කරන්න කටයුතු කරන්න කියලා. මොකද හේතුව මේ සම්බන්ධ තොරතුරු එහෙම් පිටින්ම තියෙනවා වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා කරුණා කරලා මේ සම්බන්ධව අවශ්‍ය කරන තොරතුරු ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම තමයි ගන්න ප්‍රශ්නයක් විදිහට නෙමෙයි.
ගරු අමාත්‍යතුමා මම මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් දුන්නා. තොරතුරු නොමැති බව පොලිසිය වාර්තා කරලා තියෙනවා. ඒක තමයි ප්‍රත්‍යයන්. ගරු සුසන්ත කුමාර නවරත්න මහතා කර්මාන්ත සහ ව්‍යවසායගත සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට
අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා කර්මාන්ත ව්‍යවසායගත නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි
ඔබතුමා කතා කර ගරු පිළිතුරු ඉදිරිපත් කරන ගරු ප්‍රශ්නය ඇහුවා ඔබතුමා පිළිතුරු ඉදිරිපත් කරන්න සභානගතුමා
අශ්ලංකා
සභානගතුමා
මේකම් පිළිබඳ කොමිසමේ අධ්‍යක්ෂනාතුමාට කිව්වා මාතලේ මිනිවල 140 ගානක් මිනි අටකටු හම්බලා තිබෙනවා. ඒ මිනි මරුවන්ගේ දූලා තමයි මෙතන මේ ඉන්නේ. අපි ඒ පිළිබඳ පරීක්ෂණ කරනවා. අද මෙතන ඉන්න පෞද්ගලික වදකාකාර හිමියෝ සමහරු. ඒ නිසා හවුද
ගරු කර්මාන්ත සමර්ධන අමාත්‍යතුමා මොකක් පොයින්ට් එක ඔබට ගරු දයසහිතව ඔව්
ගරු කතානායකතුමා කාටවත් ආරෝපිත චෝදනා කරන්න බෑ. ඔබතුමා දන්නවා
නෑ
ආරෝපිත චෝදනා. මෙතුමා කිව්වා මේ පෞද්ගලික වදකාකාරක තියන් ඉන්න කට්ටිය මේ ඉස්සරහා ඉන්නේ. කවුද මට අපිට කියන්නේ කවුද කියලා? කවුද කියන්නේ?
ඔව්.
කවුද කියන්නේ? නෑ කියන්නේ කවුද කියලා?
ගරු සභානායකතුමා
කියන්නේ කවුද කියලා? ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු මේ ගරු කතානායකතුමනි 88 89 87 88 89 එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීලා ඇමතිලා පෞද්ගලික වදකාගාර තියාගෙන හිටියා කියන එක මේ අමුතු දෙයක්ද? මේ කොල්ලා ඒ බෝම්බ ගහපු කෙනා ගරු කතානායකතුමනි ඒ බෝම්බ ගහුවා කියන කෙනා මේ කොල්ලන්ගේ නුවරින් දන්දිල්ලුවා. ගරු කතානායකතුමනි
ගරු
බෝම්බ ගහපු කෙනා ඒ බෝම්බ ගහපු කෙනා එක්සත් ජාතික පක්ෂයෙන් දන්දිල්ලුවා. හොඳද? ඒ නිසා ගරු කතානායකතුමනි මේ 88 89 කාලේ මේ රටේ 60,000ක් මැරුවා වදකාගාර පවත්තන් ගියා කියන එක මේ එක්සත් ජාතික පක්ෂ නායක අපි මැරලිපලාද? නම් නෙමෙයි ඔයගොල්ලෝ නඩු දාලා අතල උඩ ගන්නවා. මම තාරියාගෙන අධිකරණ මාර්ගය ගත්ත
අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා
අධිකරණ මාර්ගය අතල උඩ ගන්නවා. හොරකම්
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නයට
ඔබතුමා
කතර
මේ
ලංකා පොස්ට්පේඩ් සමාගම විසින්
ඔක්කොම ඉඳ ගන්න
කරේ අපනායන කර ලංකා පොස්ට්පේඩ් සමාගම විසින් රොක් පොස්ට්පේඩ් අපනායන කර නොමැති අතර
ෆෝන් නම්බර
අපනායනයේ සඳහා
පොයින්ට් ඔෆ් ඕඩර්
මොකද පොයින්ට් ඔබතුමාගේ පොයින්ට් එක ඔබතුමාගේ
Honorable Speaker, we only have one member of parliament. The time we get allocated for debates is minuscule. If this is the way you all are going to waste time when at question time, please don't cut time from us.
Please,
Honorable
Leader of the House spoke for about 10 minutes. Yeah. Totally irrelevant.
Honorable Deputy Minister.
Totally irrelevant.
No.
We get to...
You may better donate a watch to him, right? I only spoke 2 or 3 minutes.
Garu
Katanaka to many
Katama
Pahadiri,
Jamatu, Obutuma,
Parliament to Karnasikarine,
Obutu,
Pahadiri, Magera, Masandanka, Mava, Yakala, Kunisatama, and Kiwi.
Edisamata, Yasakata,
Nisama,
Obutuma,
Tasha, Maria,
Obutuma,
Nasikaran,
Obutuma,
Mantri Tuma, Jatika Vedagat Kamati, and me postpaid Samagamasa, postpaid Nidhi Sambandi. ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුර එක ලංකා පොස්ෆේට් සමාගම රොක් පොස්ෆේට් අපනයනය කරලා නැහැ මන්ත්‍රීතුමා. නමුත් අපනයනය සඳහා එපාවල රොක් පොස්ෆේට් මිලදීගෙන දේශීය සමාගම් 3කට 2023-24
අජිත්වල
රොක් පොස්ෆේට්
රොක් කතානායකතුමා පොඩ පොඩ කින්න මන් අමතුමා
පොයින්ට් අපෝඩ් ඔබතුමා පොයින්ට් අපෝඩ් එක
කරු කතානායකතුමා
Point එක කියන්න ඔබතුමා
point එක තමයි සභානායකතුමා කවිරත්න මැතිණිය ආරෝප මෙත ආරෝපණය කරලා
ආරෝපණය කරේ නැහැ
මිනිමරුවෙක්ගේ දුව යනවා ප්‍රකාශ කළා
අමාත්‍යතුමා
හරි ඒක වැරදි හරි කරුණා කළා කරුණා
ඔබතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා
හරි
මේ අවුරුදු දෙක ඇතුළත මෙට්‍රික් ටන් 29800ක් අපනයනය කරන්න ලබා දීලා තියෙනවා ආයතන තුනකට DM Traders, Disaru International, සහ Ichiban Private Limited කියන ආයතන තුන තමයි දීලා තියෙන්නේ. රෝමාංක දෙක අපනයනය සඳහා ප්‍රොස්පෙක්ට් අලෙවි ක්‍රමයේ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ශේෂ්ත්‍රාධිකරණයේ
අර්ජුන මන්ත්‍රී ඔබතුමා පොයින්ට් බෝඩ් එක
අර්ජුන
මන්ත්‍රීතුමා පොයින්ට් බෝඩ්
එක 20-23 දරන නඩුව
පොයින්ට් බෝඩ් එක මත ඔබතුමා
මම කියන එක අහන්න නැහනේ
අහන ඔබතුමා මයික් එක දීලා තියෙනවා
කර කතානායකතුමා මේ ස්ටෑන්ඩින් ඕඩර් එකේ 30
පොඩක් සතර දෙන්නකෝ මේ
33 බලන්න 33-2 32 පැහැදිලිම කියනවා මට ඉංග්‍රීසි එකක් තියෙන හින්දා මම ඉංග්‍රීසි එක කියවන්නම් the speaker may limit the time allow for rising of supplementary question and answers there too ඊයේ දවස මේ පය ගන්න කාන්සර් එකක් කිව්වා
පොයින්ට් එක
නේද ඉන්න කොට
නියෝජ්‍යමත්තුමා නියෝජ්‍යමත්තුමා ඔබතුමාගේ
අතුරු ප්‍රශ්න තුන
කවිරත්න මැතිතුමා
ඔබතුමා අපනයනය කර සමාගම් තුන තෝරා ගැනීමේදී
පොයින්ට් එකක් නෑ
ගරුකා පොස්ට්පේඩ් සමාගම් විසින් විධිමත් ප්‍රතිපාදන ක්‍රියාවලියක් අනුගමනය කර නැත මේ කතා ගරුකා නායකතුමනි
පොයින්ට් එකක් නෑ
මේගොල්ලෝ කරපු හොරකම් ගැන තමයි මේ කතා කරන්නේ මේ ප්‍රශ්න අහලා තියෙන්නේ මේ කාලයක් තිස්සේ කරපු හොරකම්
කවිරත්න මැතිතුමියා ඔබතුමියගේ පොයින්ට් එක කියන්න
හොරු
ගරු කතානායකතුමා
ඔබතුමියගේ
පොයින්ට් එක සභානායකතුමා මාව ඉලක්ක කරගෙන මට ඇඟිල්ල දික් කරලා කිව්වා
මැතිතුමා ඔබතුමිය
මිනි මරුවගේ දුව කියලා
ගරු නියෝජ්‍ය මැතිතුමා ඔබතුමිය පොයින්ට් කරන්නේ
4 ලංකා පොස්ෆේට් සමාගමේ 340 වෙනි අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමේදී ඒවකට පොස්ෆේට් සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් උපදෙස් දීලා තියෙනවා මේ ක්‍රමවේදයට පිටින් මේ දේක ලබා දෙන්න ප්‍රසම්පාදන ක්‍රමවේදයට පිටින් ඉතින් මේ හොරකම් ගැන වලට උත්තර තමයි මේ කියවෙන්නේ එතකොට තමයි මේ කෑ ගන්න ඊළඟට 5 වෙනි කොටස මේවා ලබා දීලා තියෙන ආයතන තුනකට DM Traders, Disaru International සහ Ichiban කියන සමාගම් තුනට තමයි මේ අයිතිය ලබා දීලා තියෙන්නේ රෝමාංක 6 එවකට පොස්ෆේට් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් තීරණය කළා තියෙනවා අලෙවි කිරීම අපනයනය කිරීමට මෙට්‍රික් ටන් 30,000ක් ඒකෙන් 29,000ක් තමයි ලබා දීලා තියෙන්නේ එතකොට 7 වෙනි ප්‍රශ්නය මේකෙන් එක සමාගමක්
තමන්ගේ කෝටායකට අභිබව අපනයනය කරලා තියෙනවා ලබාගෙන තියෙනවා. ඒ විශේෂයෙන්ම මේ DM ට්‍රේඩර්ස් කියන එකට 10000යි මෙට්‍රික් ටොන් දීලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ 24357ක් ලබාගෙන තියෙනවා. එතකොට අනෙක් ආයතන දෙක 10000 කෝටායක ගත්තට ඒගොල්ලෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ලබාගෙන තියෙන්නේ. රෝමාංක 7 මේ සීමාව ඉක්මවලා අපනයනය කරලා තියෙන බව අපි දන්නවා. එතකොට 138ක ප්‍රතිශතයෙන් 133ක ප්‍රතිශතයක් හා 30ක ප්‍රතිශතයක් පොස්පේට් අපනයනය කරලා තියෙනවා. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයේ විගණනයක් සිද්ධ වෙනවා රෝමාංක 9 මේ සඳහා වෙච්ච අලාභය කොපමණද කියලා මේ තරම් මේ වෙලාවේ වෙනකොට ගණනය කළා නැහැ. ඒ වගේම නමුත් මේ ක්‍රියාවලිය මේ පරේක්ෂණය සහ විගණනය මේ අවස්ථාවේදී සිද්ධ වෙමින් පවතිනවා ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මාගේ අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම ගත්තොත් මේ පොස්පේට් ආයතනය කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි රටටම වටින සම්පතක් පොස්පේට් නිධිය. ඒතර මේ පොස්පේට් නිධිය මේ වෙනකොට මේ කර්මාන්ත ශාලාව ඇතුලේ තිබෙන යන්ත්‍ර සූත්‍ර දවසින් දවස අබලන් වෙමින් තිබෙනවා. එනිසා මේ යන්ත්‍ර සූත්‍ර නිසා විශාල පිරිවැයක් දැන් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ විදිහට අවධාන යොමු කරලා තියෙනවද කියන එක මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
අරු මන්ත්‍රීතුමා, ඇත්තටම මේක ජාතික සම්පතක්. 1971 තමයි මේ නිධිය හොයාගන්නේ. එතකොට මේ නිධියට අදාළව මේ පොස්පේට් තියෙන ඒ පොස්පේට් ඒ විදිහටම භාවිතා කරන්න බෑ ලංකාවේ කෙටි කාලීන භෝගවලට. ඒ සඳහා කරපු පරේක්ෂණ මත වර්තමාන රජය කැබිනට් අනුමැතියක් ලබා ගත්ත දෙසැම්බර් මාසේ මේකේ සිංගල් සුපර් පොස්පේට් හදන්න. ඒ එදා ඉඳලා මේ මාස කීපය ඇතුළත අපේ නිලධාරීන් මහන්සි වෙලා ඒකේ තියෙන නීතිමය කටයුතු බාධා ඉවත් කරගෙන, විශේෂයෙන්ම තියෙන නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ බාධා ඉවත් කරගෙන අපිට සතුටුයි කියන්න මේ පොස්පේට් නිධිය පාවිච්චි කරලා සිංගල් සුපර් පොස්පේට් හදලා ලංකාවට ආනයනය කරන පෝර ප්‍රමාණය අඩු කරගෙන මේ ජාතික සම්පතේ ප්‍රයෝජනයක් ගන්න එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කෝල් කරන්න කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අපි කැබිනට් පේපර් එකක් මේ වෙනකොට යොමු කරලා තියෙනවා. ඉතින් මන්ත්‍රීතුමා, මේ කටයුතු ඉතාමත් ඉක්මනින් කෙරෙයි කියන විශ්වාසය කර්මාන්ත අමාත්‍යාංශයට තියෙනවා. ඉතින් ජනතාව බලාගෙන හිටපු ඒ පොස්පේට් නිධියෙන් ප්‍රයෝජනයක් ගන්න අපිට පෞද්ගලික අංශය සඳහා අපි යෝජනා කැඳවීම කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරි සති කීපය ඇතුළත සිද්ධ වෙනවා.
ගරු කතානායකතුමනි, මාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, මේ ලංකා පොස්පේට් සමාගම විසින් රුපියල් මිලියන 20කට වඩා වැඩි වියදමක් කරලා ඉවරලා වාරියපොළ කනත්තේවේ ප්‍රදේශයේ ඉදි කරලා තියෙනවා විශාල ගබඩාවක්. ඒ ගබඩාව යම් පාර්ශ්වයක් විසින් අත්පත් කරගෙන තිබෙනවා. ඒ ගබඩාව නොමැතිකම විසින් මේ සමාගමට ඉදිරි කටයුතු කරගෙන යන්න බැරි වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දන්නවද, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග මොකක්ද කියන එක සම්බන්ධයෙන් මම අහන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, අපිට ඒ පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. එතකොට අපි සමස්ත සැලැස්මක් සකස් කරනවා මේක ඉදිරියට විශේෂයෙන්ම මේ අලුත් අගයකතු කිරීමේ ක්‍රියාවලිය කරන්න. ඒක රජයත් පෞද්ගලික අංශයත් එකතු වෙලා කරන යෝජනාවලියක්. එතකොට ඒකෙදි මේ අදාළ ගබඩාව සහ මේ ආයතනයට අවශ්‍ය සම්පත් අවභාවිතා වෙලා තියෙනවා නැවත භාවිතයට ගැනීම පිළිබඳ මේ වෙනකොට කටයුතු අමාත්‍යාංශය මගින් ඒ පරේක්ෂණ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ සඳහා අවභාවිතාවක් වෙලාවක් තියෙනවා නම් අනිවාර්යෙන් නීතිමය කටයුතු කරන බවට කර්මාන්ත අමාත්‍යාංශය විසින් සහතික වෙන්න පුළුවන්.
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නය අසනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි,
ප්‍රශ්න අංක A1, දැනට ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන ප්‍රදේශ ලෙස ගැසට් කර ඇති ප්‍රදේශ සංඛ්‍යාව 24. ප්‍රශ්න රෝමන් ඉලක්කම් 2, මාතර දිස්ත්‍රික්කයේ ආවරණය කරමින් මාතර, වැලිගම, මිරිස්ස, ගන්දර, කෝට්ටගොඩ සහ දික්වැල්ල යන ප්‍රදේශ වටා වීදී ඇති විවිධ සංචාරක ආකර්ෂණ ස්ථාන රැසක් පවතී. ඕලන්ද බලකොටුව, සුන්දර පොල්හේන, පැරණි ගැටබරු ලෙන් විහාරය, පැරණි චිත්‍ර කෞතුකාගාරය, පූජනීය ශ්‍රී විෂ්ණු දේවාලය සහ පහළ විහාරලෙන් මාතර දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන සංචාරක ආකර්ෂණ වේ. තවද ගන්දර කෝට්ටකොට සහ දික්වැල්ල වෙරළ තීරයන් සංසුන් වෙරළ තීර ලෙස සංචාරක ආකර්ෂණ දිනා ගන්න අතර දික්වැල්ල ආශ්‍රිතව හුම්මානය කුහරය සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. රෝමනිලක්කන් තුන මාතර දිස්ත්‍රික්කයේ යටතේ හෙක්ටාර 1046.75 පමණ භූමි ප්‍රමාණයක් සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ලෙස ගැසට් කර තිබේ. මෙයින් ආවරණය කරන්නේ උයන්වත්ත, හිත්තටිය නැගෙනහිර, හිත්තටිය මද්දම, ගොඩගම, කොටුවේගොඩ, දකුණ පොල්හේන, එලියකන්ද, මධ්‍යවත දකුණ, පඹුරණ, තොටමුණ, කොටුව, මඩිහ නැගෙනහිර සහ මඩිහ බටහිර යන ග්‍රාම නිලධාරී වසම් වලින් සමන්විත ප්‍රදේශයයි. ප්‍රමිලක හතර කොටපොල සහ පිටබද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි ආකර්ෂණීය සංචාරක ස්ථාන පවතින බව දනිමි. රෝමනිලක්කම් පහ කොටපොළ හා පිටබද්දර සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය සාමාන්‍ය ක්‍රියාවලිය පිළිපදින්නට සිදුවේ. මෙම ක්‍රියාවලියේ පළමු අදියර ලෙස මෙම කලාපය සඳහා අවශ්‍යතාවය හඳුනා ගැනීම, ආකර්ෂණීය සංචාරක ස්ථාන, කලාප සීමා ආදී කරුණු සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා පවත්වා එහි තීරණ අනුව මහජන දැනුම් දීම් ක්‍රියාවලියට යා යුතුය. රෝමනිලක්කම් 6 කොටපොළ හා පිටබද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රදේශයන් සම්බන්ධයෙන් භූගෝලීය පිහිටීමද සලකා මේවා මාතර නගර සංචාරක ප්‍රදේශයේ විශාල කරමින් ඒට ඇතුළත් කළ යුතුද, නැතහොත් අනාගතයේදී සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ලෙස ගැසට් කිරීමට නියමිත ඇති දෙනියාය සංචාරක සංවර්ධන ප්‍රදේශය යටතට ඇතුළත් කළ යුතුදයි පළමුව සාකච්ඡා කර තීරණය කළ යුතුය. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා විශේෂයෙන් ඇමතිවරයා හැටියට ඒ ගැන අවබෝධයක් තිබීම ගැන මගේ ස්තුතිය සහ සන්තෝෂය පළ කරනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි, මෙම කලාපය බොහෝ කාලයක් තිස්සේ සංචාරකයන් පැමිණෙන ස්ථානයක් බවට පත් වෙලා තියෙන නමුත් පැවති ආණ්ඩු විසින් මෙය විශේෂ කොට ඒ ප්‍රදේශය සංචාරක කලාපයක් හැටියට අමාත්‍යාංශ පැත්තෙන් කරන මැදිහත් වීමක් කරලා තිබුණේ නැහැ. සමහර විට මේවා ප්‍රසිද්ධ වුණේ මේ ස්ථාන ඔය තරුණෙක් සමහරට මුහුණු පොතේ දාපු යම් කිසි පෝස්ට් එකකින් වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මෙන්න මේ සඳහා විධිමත් ක්‍රමයක් ඇති කරලා ඔබතුමා මේ පිළිබඳව අපිට පිරිසක් නිලධාරීන් පිරිසක් සම්බන්ධ කරලා විශේෂයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අපේ නායකත්වයක් සමග කතා කරලා මෙවැනි එකක් කරන්න ඔබතුමා අදහසක ඉන්නවද කියන එක තමයි මට දැනගන්න ඕනේ
ඊළඟට. ගරු මන්ත්‍රීතුමනි, දකුණු පළාතේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ක්‍රියා වලට මැදිහත් වීම සඳහා දකුණු සංචාරක කාර්යාංශය පිහිටවලා තිබෙනවා. එම කාර්යාංශයේ මැදිහත් වීමත් සමගින් තමයි දකුණු පළාතේ සංචාරක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව දකුණු පළාත් සංචාරක කාර්යාංශය සමග සාකච්ඡා කර මේ ප්‍රදේශයේ මම අන්තිම ප්‍රශ්නෙට දුන්න උත්තරෙත් එක්ක ඇත්තටම මේක දිනියාය සංචාරක කලාපයේ ගැසට් එකට ඇතුළත් කරන්න පුළුවන්ද, එහෙම නැත්නම් මාතර දැනට තියෙන කලාපය තවත් පුළුල් කරලා මේ ප්‍රදේශය ඇතුළත් කරනවද කියන එක සම්බන්ධයෙන් අපි සියලුම පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කරලා තීරණයකට එළඹිය යුතුව තිබෙනවා කතානායකතුමනි.
කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මේ ටීකේ ජයසුන්දර මන්තුමා විසින්.
ගරු කතානායකතුමනි, ඇමතිතුමා දීපු පිළිතුරත් සමගම මට මේ අතුරු ප්‍රශ්න දෙවැනි එක ඉදිරිපත් කරනවා. එකක් තමයි අපි මේක මාතර කියලා වෙන් කරාට ඇත්තටම මේක තියෙන්නේ දකුණේ ඝර්ම කලාපීය සදාහරිත තෙත්වනාන්තරය. මේකට කන්නලිය, සිංහරාජය, හේකොක් හිඳුන් කන්ද, ඒ වගේ කඳු පද්ධතියක් සහිත එකක් අපි භූගෝලීය වශයෙන් වෙන් කරත් නමුත් මේක එකම පද්ධතියක්. ඒ නිසා මම අහන්න කැමතියි අපි දකුණේ ඝර්ම කලාපීය සදාහරිත තෙත්වනාන්තරය වශයෙන් මුළු කලාපයම එකට අරගෙන ඒ එකත් එක්ක එකට එක පරිපාලන ව්‍යූහයක් විදිහට සකස් කරලා අපි මේක ගැසට් කරලා ඒ සඳහා යන එක හොඳයි කියලා හිතනවා. මම හිතන්නේ රූම් සංචාර කාර්යංශයත් මේ කාර්යෙම හිතනවා. නමුත් අපි සංචාරක අමාත්‍යාංශය විදිහට මෙන්න මේ සම්පූර්ණ කලාපය ගාල්ල මාතර දෙකටමයි ති මේ කලාපය ගැසට් කරලා මේක සංචාර කලාපයක් බවට පත් කරන්න ඔබතුමාලගේ අදාළ වැඩපිළිවෙල මොකක්ද කරන්න කියලා බලා අහන්න කැමති ගරු එමැතුමනි.
ඔව්, මේ සම්බන්ධවත් මම මුලින් සඳහන් කළ පරිදිම අපි රුහුණු සංචාර කාර්යාංශය තමයි මැදිහත් වෙන්නේ. විශේෂයෙන් අපි මේ සෑම ප්‍රදේශයක්ම ශ්‍රී ලංකාවේ සෑම සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි මැදිහත් වෙමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කැඳවමින් ඒ අයගේ යෝජනා සහ ඉදිරි සැලසුම් සාකච්ඡා කරමින් යනවා. ඒ අනුව දකුණු පළාතේත් අපි ඉදිරියේදී දින දෙකක් යොදාගෙන තියෙනවා. අනේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු විශේෂයෙන්ම සංචාරක අනුකමිටුව අපි රැස් වෙන අවස්ථාවට මම හිතනවා මේ යෝජනා අපි සාකච්ඡා කරලා වැඩිදුර තීරණයකට එළඹෙන්න පුළුවන්.